Honorable Gamini Jaya Vikrama Pereira. Order, please. Honorable Taraga Balasuriya will take the chair.
Katakaran garu garu emittuma.
Garu sabhapathumini mama ada satutu wenawa vinadi keti vinadi hataka wage kaalayaka katha kalutu avasthawaka ape chamal rajapaksha emittuma unda adahas tiyak idiripat kala obathuma namadama garu karana obathuma wage adahas mage dal kushikara emittuma wedagath kiwa govi mahathunge aathna gaurwaya kiyana eka api salakanna. Ekatama Lukumati, Madasoda Katkar Raja Kamar Suzuki, Ape Vartama Janatumat, Evid Abukene, Ena E, Ugeka, Eka Butuma Kepekapi, Agekarna, Ekele, Mama Ape Magimitria, Ape Harrison Nebetuma, Vishala Kushan, Grammy Arti Kadutu, Pasampat, Sangwardena, Wari Market, Yvette Jalaja, Sampat Sangward Kale of Shala, Sangwardena, Hadotak, Peneka, Inni. මම අද විශේෂයෙන් කතා කරන්නේ වැඩියෙන්ම මොකද මීට අවුරුදු 1900කට ඉස්සර වසබරතුමාගේ යුගයේ ගරු සභාපතිතුමනි අපේ ගෝටයිම්බර් දස් යෝධයා ඒ සඳලංකා පැත්තේ ගෝටයිම්බර් යෝධයා හැදුවා මාවේ හරා ගිරුලේ ඩිපෝ එක පිටිපස්සේ ඉන්නේ යකා බැඳි කියලා බැම්මා යක්කෝ අල්ලලා බැඳ කියලා කියන්නේ ඒකේ මහා ගල් ඒ කාලේ කොන්ක්‍රීට් තිබුණේ නැහැ බැමි. ඒ කාලේ තිබුණේ මහා ගල් පර්වත දමලා මාවේ හරහා දාලා මේ වතුර ඒ ඇල තාම දිගටම තියෙනවා. ඒ ඇල ගණවා කිලෝමීටර් 15ක් විතර මාකන්දර වැවට. ඒ මාකන්දර වැවට යන ඇල තුලින් ඊළඟට යනවා මහා යායකයන් අර පොල් මණ්ඩලයේ දෙන වත්ත නෙමේ සබවතුනි. අපි හිතාගෙන ඉන්නේ ඔය කියලා නැහැ. මහා යායකයන්නේ මාකන්දරේ ඉඳලා පන්නල හරිය කුමරුර දීලා මාදම්පේ තනිවැල්ල දේවාලේ තියෙන්නේ මාදම්පේ තනිවැල්ල දේවාලයට එහා එතන දින ගම්මාන මහා වැව කියලා වැව තියෙනවා කුඩා වැව කියලා තියෙනවා එතන ගියා කලබඩ යනකම් මේ ජලය ගෝටැම්බර ඒ වසරතුමා කාලේ අවුරුදු ගණන් ඉස්සෙල්ලා ගෙන ගියා ඒ බැම්ම කොන්ක්‍රීට් නෙමේ කැඩිලා ගියා කාලයත් එක්ක මේක දැන් ටීබීස් සුමසිංහ මහත්තයාත් ඇමතිවරයෙක් ඉදිරියට බැලුවා මගේ නෝනලා ඉඩම්ම අරගෙන එතන තිබිච්ච බැම්ම හදන්න කාගේවත් ක්‍රියාත්මක වුණේ නැහැ මම අද සතුටු වෙනවා එක්සත් ජාතිපක්ෂ රජයක් අපේ පෙරමුණක් විදියට අපේ නිමාල් සිරිපාල මැතිතුමාලා අපේ සිරිනවත් මැතිතුමාලා අපි ඔක්කොම එක්කවලා අපේ ඉරිම කුසිකර මැතිතුමා මාලිකන්තුමා ඒකබ සංවිධානයේ අපි ඔක්කොම එක්කවලා ඒකබ ඇමති මණ්ඩලයක් ආණ්ඩුවක් පිටවලා ඒකේ පළවෙනි වාර් එක්සත් ජාතිපක්ෂයක් විදියට පෙරමුණක් රජයක් විදියට අද ඔබතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්ත යකා බැඳි ඇල අද අල්කේම තුන් හරියටම 12 වෙනිදා මාර්තු මාසේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න මේ ව්‍යාපෘතිය කියන්නේ මගේ දෙකටම මම මේ යකමැද ගැන මා ඇමතිවරයෙක් විදිහට දෙකටත් කතා කළා මේක ක්‍රියාත්මක කළ යුතුයි කියලා මහා වැව කියන මේ යාය කියන එක බැලුවාම වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැන් ඒ පැරණි යකබැඳි බැම්ම ගාවින් ගන්න නැහැ මොකද ගෙවල් ඇලවල් ඇලහරා හැම ඉඩම් විදිනු වෙලා ඒ නිසා පල්ලෙකම කොට දෙන්නේ ඇහැදුවා ඒ ජනතාව ජනතාවගේ විශ්වකර්මයක් විතර පාලමක් හැදුවා මගේ දැන් ඔබතුමා දන්නව කොට දෙන්නේ පල්ලෙකම පාලම මාස තුනෙන් ඇහැදුවේ රෑදව ලිව්වා ටෙක්න කාර්මික වාර්තා දුන්නේ ආර්ඩීකේ ඒ ඉංජිනේරු හැදුවේ ප්ලෑන් එක ඒ ටීඑන්සීස් එකේ මම දුන්න ඇමති විදිහට වාරි මාර්ග විදිහට එදා පාවිලෙ මෙතිදීට ඒ යන්ත්‍රය ඉදරේ දුන්නේ රෑ දවල් කාන්තාව වෙනවා ශ්‍රමදානයේ ශ්‍රමයේ දෙනවා රජයට ගියේ අඩි 300ක පාලම හැදුවා අද කන්ටේනර් යනවා ඒ පාලමට රජයෙන් වියදම් කරේ බඳුළු ගුණවර්ධන ආර්ථික ඇමති ලක්ෂ 38යි 76යි ගියේ ඒතර අද එතනින් ඇල යන්නේ මේ ඇල අද විශේෂයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සකස් කළ පළවෙනි අධිරේඩ මහා කඳුර ගෙනිහිල්ලා භාගයක් කොටසක් යන විදියට අද සකස් කරලා තියෙනවා ආසියානු බැංකුව මෙයට දැන් ආසියානු බැංකුව අනුමත කරලා මුළු තාක්ෂණ කාර්මික වාර්තා හදලා තියෙනවා. පාරිභාෂිත දෙපාර්තමේන්තුව විත්තේ මම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඒ කුරුණෑගල නිලධාරී ඔක්කොටම මගේ හදවතින් ස්තුතිය පුද කරනවා. ඒ සඳහා බැම්මත් එක්ක අඩි 300 ගෙදර බැම්මක් ආවේ හරහා කොට දෙන අවසර දාන. ඒ බැම්මත් එක්ක පලින අධීරෙන් ජලය ඒ ගෙනියන එකට බැම්මත් එක්ක ඇමරිකන් ඩොලර් මිලියන 200ක් අනුමත වෙනවා මේ බැම් ආරම්භකන මේ ව්‍යාපෘතිය. එහෙනම් මෙතනින් එතන ඉදිරියට නෙමෙයි ඒක බලද්දී ගම්බා දිස්ත්‍රික්කයේ යකබෙදි ඇලේ ඇල හම්බ වෙලා තියෙනවා ගැමියෝ පෙන්නලා. එහෙනම් මෙතනින් මේ ඇලෙන් අපේ වෙන ප්‍රයෝජන තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතර නෙමෙයි ගම්පා දිස්ත්‍රික්කයේ දියුලබිඩිය පැත්තෙන් බඩල්ගම පැත්තෙන් එයන් යනවා කටහඬ පැත්තට එනකම් ඒක සමීක්ෂණය සම්පූර්ණ කරන තෙක් අපටත් මටත් වාරිමංජනට දැනට කියන්න බෑ. නමුත් මේ ජලාශය හැදීමෙන් මේ ජලය ගෙනියනවා කෙලින්ම මාදම්පෙටත් ගිහිල්ලා මාදම්පෙන් එහා කලබට එනකම් ගොඩමඩ කුඹුරු ඔක්කොම සම්පූර්ණ මෙහැයනවා. පෑවිල්ලා ආවා වතුර නැතුව ගියා. එහෙනම් එතනදී ඒ ජලය උල්පත් ඇති වෙනවා. අපේ පොල් වගා දියුණු වෙනවා. ගෙමියාත් එකේ දියුණු වෙනවා. යලමහා තෙත් කලාපයක් ඉදිරියට තියෙන තැනක විශේෂයෙන් මම හරි සතුටු වෙනවා. මම මේක සභාගත කරනවා. මොකද මේකේ ඓතිහාසික මේක කඩයුත්තක් විදිහට. මේ කඩයුත්ත ජූනි මාසයේ ගිවිසුම අත්සන් කරනවා. ජූනි මාසයේ ගිවිසුම ආසියානු බැංකුවේ අත්සන් කරනවා. මට දැන තියෙන කරුණානුව ඊළඟට ටෙන්ඩර් කඳුනා ජූලි මාසයේ ටෙන්ඩර් කඳුලා කොන්ත්‍රාත්තුව තෝරනවා. සැප්තැම්බර් වෙද්දී වැඩ ආරම්භ කරන්න අපිට පුළුවන් වෙනවා මේ රජයට මේ බැම්මේ වැඩ ආරම්භ කරන්න. එන මේක ඓතිහාසික අවස්ථාවක්. ඒ නිසාමයි ගැන ඉතිරා කතා කරන කාලය නිසා මේ කියන තුලක අපිට විශේෂයෙන් ඊළඟට මම බහින්නේ ඔබතුමා කෘෂිකර්ම ඇමති පසු අංශ දෙකක් එනවා.
ගරු ඇමතිතුමා ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව් විනාඩි දෙකයි මම දන්නවා. අපේ වන් ඒරියා වන් ප්‍රොජෙක්ට් කියන එක ඔබතුමා දැන් පටන් ගන්න දිනවා. මම මේවා පටන් ගත්තේ එදා ඇමතිතුමා. මම මේ කරපු තීවිජ වන් ඒරියා කියලා වයඹ පළාතේ. මම දැන් සංවර වයඹ සංවර මෙති විදිහට ආරම්භ කරලා දිනවා. අඹ ගම්මාන වයි පුතණදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙකේම මගේ දිල් ප්‍රතිභාන්තිකෙන් ඔබතුමාගේ සහාය මට ඕන. ඔබතුමා එක්ක අපි කවුලේ ගම්මාන වැඩපිළිවෙළක් අපි කරමු. ඒ විදිහට පළාතක ආර්ථික දිනුන වැඩපිළිවෙළකට බහැලා ක්‍රියා කරන්න මේ කරමු. අර ජනාව අපේ බැසිල් රාජපක්ෂ උන්නේ කිවිසුමක් අත්සන් කළා. අර ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත ජර්සි හරක් මම 80 මම ගත්තා ඔය හරකෙක් ඒලා ගෙනාවු. අසාර්ථකයි. අපේ හීතල දේශගුණ හරක් කොහමද හරියන්නේ? ඔබතුමාට ඇති මතක ඇති කැබිනට් එක මම මේව ගාය ගේන්න බා. නමුත් මෙතුමාට ප්‍රශ්නයක් තිබුණා. ඒ වෙලාවේ ඒ කිවිසුම තුල ඒ හරක් එක නොගත්තොත් අපිට මිලියන කොච්චරද ගවන්න තිබුණා? 800 ඉතින් විශාල මුදලක් වන්දි ගවන්න ඕන. විශාල මේ හරක් ඔක්කොම අසාර්ථකයි අපේ බලහත්කාරයේ. නෙස්ලේකට කිරි දීතිය මධ්‍යම පන්තියක් හැදිච්ච අය සම්පූර්ණ කඩාවැටිලා. එයාගේ ගෙවල් උගස් කන්න සින්නට ගන්න යනවා බැංකුව. ඒකට අපි කැබිනට් මණ්ඩලයේ කතා කළා. එයාට අපි සහාය දීලා මෙයා කන් ගිහින්. ඇමතුමනි මම දෙපැත්තෙම ඉල්ලනවා මේ වගේ දේවල් අපි කරන්න එපා. අපිට හොඳා ජර්සි වැනි ෆ්‍රීෂන් වැනි උඩ හොර්න් ප්ලේන්ස් වලට ඊට එහා ඉන්දියාවේ අද ඉන්නවා පකිස්තානයේ ඉන්නවා ලීටර් 15 ඉස්ස ගන්න පුළුවන් හොඳ ආරක් බෝ කරලා ඉන්නවා. ඔව් ඔව් එකට මොටෝ එක තමයි යන්නේ. ඒ විදිහට ක්‍රියා කරලා මේ රටේ ගැමියාගේ ආර්ථික දිනුව අපි පිටරට කිරි බොන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ඒ මාර්ගය තියෙනවා. එහෙ නැති මේ කාලේ ඉඳා නැත්නම් මේ විශ්ව හුඟක් විශයක් මට කතා කරලා තියෙන කාලේ ඉන්සානික අයට කතා කරන තියෙනවා. මට විශේෂයෙන් බොහොම ස්තුතියි.
ගරු මහින්දමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉතාමත් වැදගත් අමාත්‍යාංශ කිහිපයක් පිළිබඳව අද මේ විවාදය සිදුවෙන්නේ. මම මුලින්ම සුබ පතනවා අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාට හැරිසන් නැමැතිතුමාට. එතුමත් අපි වගේම ගමින් ඇවිල්ලා මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෘෂිකර්මාන්තය පිළිබඳව ඒ වගේම පසු සම්පත් කටයුතු පිළිබඳව වගේම අනෙකුත් අංශ පිළිබඳව අවබෝධයක් තියෙන ඇමතුමෙක් තමයි මේ අමාත්‍යාංශේ කටයුතු කරන්නේ. ඒ නිසා අපිට මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මගේ කෘෂිකර්ම මාත්‍යවරයා විදියට මේ වෙලාවේ කටයුතු කර රාජ්‍ය ඇමතුමා වසන්ත අලුහිහාරි මැත්තුමා ඉතාමත් දක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙක් එතුමා ඉතාමත් සහයෝගයෙන් අපිත් එක්ක වැඩපිළිවෙලකට ප්‍රවේශ වුණා. ඒ වගේම මේ ශේෂ්ඨය පිළිබඳවත් ඒ වගේම රට පිළිබඳවත් මහා උනන්දුවකින් කටයුතු කරන අමාත්‍යතුමෙක්, ඒ වගේම දීවර රාජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම අලි අපේ අමීර් අලි රාජ අමාත්‍යතුමා ඇතුළේ සියලුම දෙනාට අපි සුබ පතනවා මේ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යන්න. මොකද මේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන්ම අපි කෘෂිකර්ම ශේෂ්ඨයත් ඒ වගේම දීවර ශේෂ්ඨයත් සම්වර්ධනය කරන්න ඕනේ. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන මතේ මම ඉන්නේ. වෙන මොන අංශ කෙරෙහි අපි අවධානය යොමු කරත් වෙන මොන දේවල් ගැන විශ්වාසය තිබුවත් වැඩක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ආහාර ටික අපි සපය ගත්තේ නැත්තම්. ඒ නිසා තමයි මම ආරම්භ කරා, මම කෙටි කාලයක් අමාත්‍යංශයේ හිටියේ, අපි වලයි අපි කන්නේ කියලා වැඩපිළිවෙලක් යටතේ අපි වැඩසටහන් ගන්නාවක් ආරම්භ කරා. අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න. දැන් මෙතන කලින් සඳහන් වුණා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම පිළිබඳ. මම දීවර අමාත්‍යවරයා විදියට අවුරුදු 3ක් පමණ කාලයකට වැඩි කාලයක් හිටියේ. ඒ කාලය තුල අපි දීවර අමාත්‍යංශයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළා තියෙනවා. දැන් තියෙන මම දන්න විදියට භාෂා තුනට පරිවර්තනය කළා ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට. ඒ වගේම කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් මම එනකොට සකස් වෙමින් තිබුණා. ඒ ඉදිරි කටයුතු තවසාන කළා. දැන් මේ දෙකම පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ තත්ත්වය තමයි ආණ්ඩු වෙනස් වෙනකොට නෙමෙයි, ඇමතිවරයා වෙනස් වෙනකොට එකම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ජාතික ප්‍රතිපත්තිය කියලා කතා කරාට ජාතික ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ නැහැ හරියාකාර. ඒ නිසා අද මං හිතනවා මේ අමාත්‍යංශ දෙකටම ඉදිරියේදී හොඳ දැන් අමාත්‍යතුමෙක් ඉන්න, එතුමට පුළුවන්කම ලැබෙනවා මේ රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක එකතු වෙලා මේ ජාතික ප්‍රතිපත්ති ටික එළි දක්වලා සියලු දේශපාලන අදහස් අරගෙන රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල දියත් කරා. මම ආඩම්බර වෙනවා, මම සතුටු වෙනවා හැරිසන් නැමැතිතුමා අමාත්‍යංශය බාරගත්තම මම ආරම්භ කරපු වැඩසටහන් එකක්වත් පැත්තකට දැම්මේ නැහැ. සාමාන්‍ය සම්ප්‍රදාය මම අමාත්‍යංශයට ගියාමත් මම කරේ දුමින්ද දිසානායක ඇමතිතුමා ආරම්භ කරපු සියලු හොඳ වැඩසටහන් අපි ඉස්සරහට අරගෙන ගියා. එතකොට මම ආරම්භ කරපු සිතමු ගොවි සංවිධාන වැඩසටහන් ඒක ඔබතුමාත් දැන්ටම අරගෙන යනවා. ඒ වගේම මම වැඩසටහන් කීපයක් ආරම්භ කරා. ඒ සියල්ලම ඔබතුමා සහ මේ කණ්ඩායම ඉස්සරහට ගෙනියෑම තුල අපිට පේනවා රටේ වෙනදා නොතිබුණු දේ ලක්ෂණ, වෙනදා ඇතිවෙච්ච නැති දේවල් අද මේ අමාත්‍යවරුන් අතර ක්‍රියාත්මක වෙන බව මට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. අපි ආරම්භ කරා වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය ආහාර ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න. ඒ අනුව අපි වීගවිතන ප්‍රචලිත කරන වැඩපිළිවෙල පටන් ගත්තා. මේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමා දන්නවා පසුගිය කාලේ අපිට පොහොර හිඟයක් තිබුණා. ප්‍රමිතියෙන් තොර පොහොර මේ රටට ගෙන්නන ප්‍රශ්න ගණනාවක් තිබුණා. බාල පොහොර ගේන වැඩසටහන් අතීතයේ ඉඳලම ඒ චෝදනා එල්ලුම්. නමුත් අපි සියල්ල වෙනස් කරමින් වෙලාවට ගිය මේ කන්නය තුල දැන් මේ අස්වැන්න ලැබෙන මාස් කන්නය තුල අපි සියලුම දෙනා ගොවියට වෙලාවට පොහොර ටික හොඳම තත්ත්වයෙන් ලබා දුන්නා. ඒ වගේම අපි පුරන් කුඹුරු අස්වැද්දන වැඩසටහන යටතේ අලුතෙන් කුඹුරු අක්කර 49,000ක් පුරන් වෙලා තිබුණු කුඹුරු අක්කර 49,000ක් වගා කරන්න කටයුතු කරා. ඒ තුල මේ රටේ ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මේ කන්නේ එන බවට මට සහතිකයි. එතකොට අපිට තියෙන්නේ මේ එන අස්වැන්න කළමනාකරණය කරගෙන ගොවියත් අමාරුවේ නොවැටි, රජයත් අමාරුවේ නොවැටි ගෙනියන වැඩපිළිවෙලක් දියත් කරා. අද ගොවියගේ වී අස්වැන්න වැඩි වුණාට ප්‍රශ්නයක් තිබෙනවා, වී විකුණා ගැනීමේදී යම් ගැටලුවක් තියෙනවා. මම එක කාරණයක් සඳහන් කරන්න කැමති. ඇමතිතුමා වී වලට සල්ලි දෙනවා කියනකොට මම හිතන්නේ මේ සැරේ වී වලට සල්ලි ගිහින් තියෙන්නේ දිසාපත්තුමාට. මම හිතන විදිහට මේ මුදල් ලැබී යුත්තේ වී යලේ මණ්ඩලයට. වී යලේ මණ්ඩලයට ලැබුණාම ඍජු අධීක්ෂණේ, මේකෙන් මම කියන්නේ ඇමතිතුමාගේ අධීක්ෂණයෙන් පිටට යනවා කියලා, වී යලේ මණ්ඩලයට පැහැදිලි වැඩපිළිවෙලකින් මේ කටයුත්ත කරාම තවත් විධිමත් වෙයි කියලා මම හිතනවා.
ඉතින් දිසාපත්තුමාට මුදල් යැවීමේ බලාපොරොත්තු වුණේ ගොවි ජන සේවයකට අවශ්‍ය මේ වීඑල්ඒ මණ්ඩලයට අවශ්‍ය මුදල් වගේම සම්පකාර සමිති වලට, ගොවි සංවිධාන වලට ඒ ඕනෑම කෙනෙකුට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිසාපත්තුමාරා යැව්වා. ඒ නිසා අඩුවකින් තොරව දීලා තියෙනවා මං හිතන්නේ වැඩි මොනොත් දවස් 3ක විතරයි ප්‍රමාදයක් වෙන්නේ වියලි මණ්ඩලේ ගන්න මුදල් වලට දිසාපතිතුමයි වගේ ප්‍රාදේශීය ලේකම්තුමාලගේ අධීක්ෂණයක්
තියෙනවා හොඳයි අපි මේ විමියදී ගැනීම සිද්ධ වෙනවා නම් හොඳයි මොකද මේකේ හැමදාම මගේ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණා ඒ වගේම තමයි ඇමතුමනේ මේ චමල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කර කාරණේ මේ වතාවේ ලොකු ප්‍රශ්නයක් වුණා මේ ගොයන් කපන යන්ත්‍ර නැතිකම මේ පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා මොකද දැන් ගොයන් ගොඩාක් පැහිලා කරවෙච්ච වී එන්නේ එතකොට මම හිතන්නේ මේ වයින් සහල් ගන්නකොට අස්වැන්න කැඩිලා යනවා වී මේ හරි අස්වැන්නක් ගන්න බැරි වෙනවා ඒක පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා ඉදිරියේදී හරි ඔබතුමා මේ පිළිබඳව වැඩපිළිවෙලක් හදන්න අපි උත්සාහ දරුවා මේ වෙලාවෙත් මේ ගොයන් කපන මැෂින් ටිකක් මම ඒ වෙලාවෙත් අයවැලේකනේ සකස් කරන වෙලාවෙත් යෝජනාවලට ඉදිරිපත් කරා ගොයන් කපන මැෂින් ටිකක් ලබා දෙන්න කියලා ගොවි සංවිධානවලට ඒ වගේ මම ආරම්භ කරා වැඩසටහනක් මේ වෙලාවේ මේ ගොවි සංවිධානවලට තරාදි ටිකක් දෙන්න ඒක අපි යම් ප්‍රමාණයක් දුන්නා ඒ වගේම තෙත මාපක යන්ත්‍ර මොකද අද ගොවින්ට ප්‍රශ්නේ තියෙන්නේ වීටි කරගෙන මණ්ඩලයට ගෙනාවම එත සමහරලාට තෙතමනේ වැඩි වෙලා තියෙනවා එතකොට ආපහු ගිහිල්ලා ආපහු ගේන්න වෙනවා ඒ වගේම වෙලා ගානට කිරාගෙන එන්නේ මොකද එක මට්ටමකට තමයි කිරන්න තියෙන්නේ එතන එතනින්ම කිරා ගන්න පුළුවන් ඒ වගේම අපි වෙනසක් කරා බෑග් එක ගොවියට ගෙදරට ගෙනියන්න දුන්නා කලින් එතකොට ගොවියා ගෙදරින් ගිහිල්ලා බෑග් එක අරගෙන කිරාගෙන තෙත බලාගෙන ආවම ගොවියට වෙන රස්තියාදුව නැති වුණා ඒ වැඩසටහන රටපුරා ප්‍රචලිත කරන්න කියන ඉල්ලීම ඔබතුමාට කරනවා ඒ තුලින් ගොවියට මේ කරදරයෙන් මිදෙන්න පුළුවන් ඒ වගේම මම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරා මේ වී කිලෝ 2000 ප්‍රමාණවත් නැහැ ඔබතුමා හොඳටම දන්නවා දැන් අපේ ප්‍රදේශවල ගත්තොත් අක්කර 5ක් තියෙනවා සමහර ප්‍රදේශවල අක්කර 2කමාරක් තියෙනවා මේ වගේ දැන් අස්වැන්නත් වැඩි වෙනදට වැඩිය වී අස්වැන්නක් එනවා එතකොට මිනිස්සු එක තැනකට රුපියල් කිලෝ 2000යි අනිත් තැන්වලට 3000යි ගෙනියන්න වෙලා තියෙනවා එනිසා ඒක කරදරයක්. ඒ නිසා වී කිලෝ 5000ක් ගන්න කියන කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළේ ඒක ජීවන වියදම් කමිටුවටත් ගිහිල්ලා ඒකට අනුමැතිය ලැබුණා. මම දන්නවා ඒක ප්‍රශ්නයක් බව එක සැරේට මේකට ප්‍රවේශ වෙන්න. නමුත් යම් ප්‍රමාණයක් හරි මේ ප්‍රමාණය වැඩි කරලා ගන්න උත්සාහයක් දරන් ඔබතුමාට අමාරු වෙන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රමුඛ කාර්ය බවට මේ වී මිලදී ගැනීම කරන්න ඕන. අනිත් ඔක්කොම පොඩ්ඩක් පැත්තක දියලා හරි වී ටික මිලදී ගන්න මේක ඔබතුමාට නෙමෙයි අත්‍තරම කියන්න ඕන මුදල් අමාත්‍යතුමාට වී මිලදී ගැනීම ප්‍රමුඛ කාර්ය කරන්න නැත්නම් මිනිස්සු වී ගොවිතැනෙන් අයින් වෙයි ගොවිතැනෙන් අයින් වෙයි අපි උනන්දු කරාට වැඩක් නැහැ පෝර දුන්නට අනිත් රක්ෂණ ක්‍රම ගොඩාක් දුමින් දැමතුමා ආරම්භ කරා රක්ෂණ ක්‍රමයක් ඒ වෙලාවේ ඒක අපි එතුමා යෝජනා කරලා තිබුණේ මට ඒක ක්‍රියාත්මක ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණා වග භෝග වර්ග 6ක් නොමිලේ ලක්ෂණය කළා දුන්නා ගොවියා දැන් ඉතමත් සතුටෙන් ඒ කටයුත්තට ප්‍රවේශ වෙලා තියෙනවා හැබැයි ඒ ඇයට මේ මිලදී ගන්න වැඩපිළිවෙලට අපි උදව් කරන්න ඕන ඒ නිසා අපේ මේ වැඩපිළිවෙල දායක කරගන්න ඒ වගේම අපි ආරම්භ කරා සහල් විකුණන් PMB රයිස් කියලා අපි සහල් එකක් හැදුවා ඒක අත්හදා බැලීමක් විදියට නමුත් ඒක අපිට දිගට ගෙනියන්න බැරි වුණා ඒ වැඩපිළිවෙල ඔබතුමා බලලා මම දන්න විදියට වීඅලේ මණ්ඩලයේ සභාපතිතුමත් මේ පිළිබඳව බොහොම තොරතුරු සොයලා තියෙනවා එතුමත් එක්ක සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අඩුපාඩුවක් තියෙනවා නම් නිවැරදි කරලා එතකොට වී මිලදී ගැනීම විතරක් නෙමෙයි සහල් වෙළඳපොළට දෙන්න පුළුවන් සහල් මාපියා මේ රටේ ක්‍රියාත්මක කරන්න නම් රජයේ යම් මැදිහත් වීමක් අවශ්‍යයි රජයේ මැදිහත් වීමක් අවශ්‍යයි අපි මේ වෙලාවේ ඒ සකස් කරපු සහල් මට මතකයි ප්‍රදර්ශන දෙකකට අපි ගෙනිච්ච ලොරි ගාණක් විකුණනවා ඒ වෙලාවේ গোল্ডන් රයිස් කියලා අපි සහල් එකක් හඳුන්වලා දුන්නා තඹපු හාල් එකක් ඒක ගේන ප්‍රමාණයම වගේ විකුණුනා ඒ වගේම ලාභිකුත් එක්ක තමයි වීඅලේ මණ්ඩලයට ආවේ ඒ නිසා වීඅලේ මණ්ඩලයේ ලාභදායි ආයතනයක් කරගන්නත් පුළුවන් ඒ වගේම සහල් මාපියාවෙන් අපේ පාරිභෝගිකයෝ බේර ගන්නත් පුළුවන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම ඔබතුමාට කරන්න කැමතියි ඒ වගේම අපේ අස්වැන්න වැඩි වෙනවා නම් අපි ඒක දැන්මම තියා සැලසුම් කරන්න ඕන ඔබතුමා දන්නවා කැබිනට් මණ්ඩලින් දෙද්දි ගිය වතාවේ අපි හාල් ගේන්න ඉඩ දුන්නේ නැහැ මම මට මතකයි ආව එක සැරයක් හාල් ගෙන්නන යෝජනාවක්
මට තව විනාඩි දෙකක් තියෙනවා
සහල් ගෙන්නන යෝජනාවක් ආවා ඒ යෝජනාව ආවම අපි ඒකට විරුද්ධ වුණා එතකොට සහල් හිඟයක් ඒ කියලා කිව්වා නමුත් ආවේ නැහැ ගිය කන්නේ තාල් ගෙනාවේ නැහැ රුපියල් 70ක බද්දක් සහල් වලට ඇති කරලා තියෙනවා මේ කන්නේත් ගෙනාවේ නැහැ වෙන මේ අතීතයේ හැමදාම වෙන දේ තමයි අපේ ගොවියාගේ අස්වැන්න එනකොට හාල් නැමක් ගේනවා කොළඹට වරායට අපේ බීලුන්ටි ගේනකොට නැමක් ගේනවා වරායට අපි අලටි කියනකොට වරායට නැවක් ගේනවා. ඉතින් එතකොට මිනිසුන්ට මිලක් ඇති වෙන්නේ. දැන් මේ தත්තේ සම්පූර්ණ නතර කරලා තියෙනවා. දුමින් දැමතුමත් ඒ වෙලාවේ වැඩපිළ ක්‍රියාත්මක කරා. මමත් ඒ ක්‍රියාත්මක කරා. අබද ඔබතුමත් ඒකට ප්‍රවේශ වෙලා තිබෙනවා. මේ පිළිබඳව අපි සතුටු වෙනවා. එතකොට දැන් සහල් වැඩි වෙනවා නම් අපි ඒකට දැම තවත් දේවල් හොයමු. සහල් පිටි කරලා අපේ බේකරි කර්මාන්තවලට සහ බිස්කට් වලට ඒව යොදවන්න පුළුවන්. ඒ වගේම වතුකරේට වතුකරේ අය පිටි කන්න වැඩිපුර එයාට සහන ක්‍රමයකට හරි සහල් දෙමු. නිකන් දුන්නත් කමක් නැහැ. අපේ ගොවියා දිරි ගන්නන්නේ එහෙම තමයි රටවල් කෘෂි කර්මාන්තයෙන් නැගී හිටින්. අපි මදි වෙනකොට නිකන් හරි මිනිසුන්ට කන්න දෙන්න ලෑස්ති කරමු. එතකොට අපේ ගොවියා ශක්තිමත් වෙනවා අනිවාර්යයෙන්. මේ වගේම ඔබතුමාට මම සඳහන් කරන්න කැමතියි අපි දැනට මේ වැඩසටහන් වලට ඔබතුමා ප්‍රමුඛතාවය දුන්නොත් ඉතාමත් හොඳයි. ඒ වගේම බඩ ඉනුගු නිෂ්පාදනයේ සම්බන්ධව ලොකු ගැටලුවක් ඇති වෙලා තිබුණා. සේනා දළබුව ඒක මං ඉන්න කාලේ ඇත්තටම ඇති වුණේ. මේ ප්‍රශ්නේ ආවේ අපි එන්න කල් ඇතුවම අඳුනගත්තා. අඳුනගෙන වැඩසටහන් රාශියක් සකස් කරා. ඒ වැඩසටහන් ඔස්සේ ගියා. ඔබතුමා ඒක අඛණ්ඩ වේගයකට මැදිහත් වුණා. මම හිතන්නේ ලංකාවේ තමයි මේ ව්‍යසනේ වේගය අඩුවෙන්ම ඒක වළක්වා ගත්තේ. 120ක් තමයි ඉලක්ක කරේ හානි වේගය කියලා. නමුත් 110ට අඩුවෙන් ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. ඒක රට පුරා ඒ දැනුවත් වීම සහ ඒ සඳහා මැදිහත් වීම නිසා තමයි කරන්න පුළුවන් වුණේ. ඒ වගේම ඉතිහාසයේ වැඩිම මම හිතන්නේ මේ සැරේ බඩිරිඟු අස්සැන්නත් මේ රටට එනවා. මේ සේනා දළඹුවාගේ හානිය තිබුණා වුණා. ඒ නිසා අපිට හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඔබතුමා මගේ මුණහා බලනවා. මම හිතන්නේ වෙලාවේ මේ ෆයිසර් ඇමතුමාගේ විනාඩි 10ක් තියෙනවා. ඒක අපි මේ ලබා ගන්න. ඒ වගේම ගරු ඇමතුමනි මම තව කාරණා කිහිපයක් ඔබතුමාට අවධානයට යොමු කරන්න කැමතියි. දැන් ඊළඟ කන්නේනවා. මේ කන්නේ වී අස්සැන්න ලබන කන්නේ මේ අවුරුද්දට නැති වෙයි කියලා මම හිතන සමහරලා. එතකොට ඔබතුමා ඒකට පොළඹවමු. අපි වෙනත් ආර්ථික වශයෙන් ආදායම් ලැබෙන වගාවන් වලට යන්න. ඕක දුමින් දැමතුමා එක සැරයක් කිව්වා. ඕක කිව්වම ඒකට වැරදි ප්‍රචාරයකුත් ගියා. ඒක දැකලා කිව්වේ. අනාගතය ගැන දැකලා කිව්වේ. දැන් අපිට ඕන ගොවියට සල්ලි. රටට ගේන දේවල් නවත්තන්න. ඔබතුමා දන්නව කොච්චර අපි භාණ්ඩ ප්‍රමාණයක් මේ රටට ගේනවද කියලා. මේ රටේ අපේ හැම තැනම ඕන දෙයක් පළතුරු ඕන ඇටයක් පළතුරු කාලා විසිකරාම් පැලවෙනවා. දණ්ඩක් විසිකරාම් පැලවෙන රටේ අපි පළතුරු මෙට්‍රික් ටොන් 60,000ක් ලංකාවට ගේනවා. අපි 60,000ක් ගේනවා. අපි 2017 ගෙනා ප්‍රමාණය දොඩම් ගෙනල්ලා තියෙනවා මිලියන 958. අපි මිදි ගෙනල්ලා තියෙනවා මිලියන 2766ක්. අපි කහ ඉඟුරු ගෙනල්ලා තියෙනවා මිලියන 1315ක ගෙනල්ලා තියෙනවා. අපි බඩ ඉරුම් ගෙනල්ලා තියෙනවා මිලියන 23,000ක්. අපි මිරිස් ගෙනල්ලා තියෙනවා මිලියන 13,000ක්. අපි රටකජු ගෙනල්ලා තියෙනවා මිලියන 703ක. අපි ගස් කජු ගෙනල්ලා තියෙන මිලියන 750ක. මේ අති විශාල ප්‍රමාණයක්. මට කියන්න පුළුවන් මේ වගේ කටපාඩම් අපි කුරක්කන් ටික රටින් ගේනවා, උඳු ටික රටින් ගේනවා, අපි තල ටික රටින් ගේනවා. මේ සියල්ල අපි රටින් ගේන්නේ. මේවා අපි මේ රටේ වගා කරන්න පටන් ගමු. ඒ වැඩපිළිවෙලට අපි ප්‍රවේශ වුණොත්, අපි ගොවියා ශක්තිමත් කරොත් එක අතකින් රට මේකෙන් ගොඩට ගන්න පුළුවන් කියලා මට තියෙන දැඩි විශ්වාසයක්. අනිත් එක අපි මේ රටින් ගේන ඒවායි ප්‍රමිතිය. අපි ගේන මේ පළතුරු වර වලට මොනතරම් වස විස තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. මේ ගේන මිරිස් අති විශාල මිරිස් ප්‍රමාණයක් රටින් ගේනවා. මේවා කන්න සුදුසු නැහැ. ලංකාවේ යොදාගන්නේ නැති වස විස විශාල ප්‍රමාණයක් මේවා ගේන රටවල් වල යොදා ගන්නවා. අපේ තහනම් කළේ ඒවා. අපේ රට එක අතකින් ප්‍රමිතිය හොඳයි ආහාරවල. ඒ තහනම් කරපු වස පාවිච්චි කළා, කෘමිනාශක පාවිච්චි කළා හදන මිරිස් තමයි මේ කන්න ගෙනල්ලා දෙන්නේ. ඒ වගේ ආහාර විශාල ප්‍රමාණයක් ගේනවා. අපි මේ ප්‍රමාණය වළක්වා ගන්න කටයුතු කරොත් අපිට විශාල ශක්තියක් වෙනවා රටට කියලා මම කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ රටින් ගේන දේවල් වල හොරටත් ගේනවා. හැමතිස්සම බලන්න දැන් ඒක මම සඳහන් කරලා තියෙනවා. දැන් උඳු වලට බද්දක් තිබුණා රුපියල් 100 තිබිලා 150 කරා. දුමින් දැමතුමාලා ඔබතුමාලා ප්‍රදේශ වලට තියෙන ඒ බද්ද වැඩි කරා. ඈ දැන් වඩා හොඳයි. හැබැයි වැඩේ තියෙන ඇමතුමා 200ට වැඩි කරාට මේ ගෙන්නන කට්ටිය ගේන්නේ රුපියල් 8ට. ඔබතුමා දන්නවද? මොකද මේගොල්ලා ගේනවා පරිප්පු කියලා උඳු ගේනවා. මේ ජාවාරම සිද්ධ වෙනවා. මේක සමහරලාට රේගුවේ කට්ටියත් සම්බන්ධ වෙලා පරිප්පු වලට රුපියල් 8යි බද්ද තියෙන්නේ. උඳු කියලා පරිප්පු ගේනවා. මුංගට කියලා මේ පරිප්පු මිල පරිප්පු බද්දට උඳු ගේනවා. එවගේම පරිප්පු බද්දට කඩලා ගේනවා. පරිප්පු බද්දට මුං ඇට ගේනවා. මේ සියලු ව්‍යාපාරිකයන් නෙමෙයි යම් පිරිසක් මේ ජාවාරම කරනවා. එතකොට ඒක රජයට ඒ ආදායමක් කියන්නේ නැහැ. සාධාරණව කරන වෙලඳාම සාර්ථක වෙන්නේ. ඒ වගේම ඔබතුමා හොයලා බලන්න මේකත් ඇත්තටම මුදල් අමාත්‍යාංශය මැදිහත් වෙන්න ඕන කාරණේ. දැන් අල ලුණු ගේනව රටේ. මේවා බලන්න ගේන ඒවායි කොච්චර ගේන පෙන්නන ප්‍රමාණයට වැඩි කන්ටේනර් එකක බර වැඩිපුර ගේනවද කියලා. සමහර ඒවා මෙට්‍රික් ටොන් 3 4 5 වැඩිපුර ගේනවා. එතකොට මේ බද්දක් එන්නේ නැහැ. එතකොට මේවා එක පැත්තෙන් ගොවියටත් බලපෑමක් එනවා. එනිසා මේ රට හදන්න නම් යම් අපි නීතිමය රාමුව ශක්තිමත් කරන්න ඕන. එහෙම නැත්නම් ඔබතුමා අපි මේ සියලු දෙනා කොච්චර මහන්සි වුණත් මේකේ ප්‍රතිඵලයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අපි කෘෂිකර්ම ශාස්ත්‍රයේ තව ලොකු ගැටලුවක් තිබුණා. මට චෝදනාවක් තිබුණා අර බුසල් 18ට වැඩි කරා අඳ ගොවියාගේ වීගන් එක කියලා. ඒක මේ ගැසට් පත්‍රයක් ඇත්තම දීර්ඝ කාලීනව ආපු යෝජනාවක්. නමුත් දැන් ඒක වෙනස් කරලා ගැසට් පත්‍රේ පළ කරලා තියෙනවා. දැන් ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඒ වගේම ගෝවි ජන විනිශ්චය සභාව පිළිබඳව ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරලා බලන්න. නැත්නම් මෙතන පොඩි පොඩි ගැටලු තියෙනවා. ඒවයි මේ ගොවීන් හිරිහැරයට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ පිළිබඳවත් මම අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම අපි ආරම්භ කරා කලාප මට්ටමේ වගා වැඩසටහන. ඒ කලාප මට්ටමේ වගා වැඩසටහන ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. බඩිරු කලාප ඇති කරා උතුරු මැදත් එක්ක, අපි මිරිස් කලාපයක් ඇති කරා මඩකලපුවත් එක්ක, අපි බිබිලේ දොඩම් කලාපේ පටන් ගත්තා. ඒ වගේම අපි පැල්වත්තේ වැල් දොඩම් කලාපයක්, බෙලියත්ත ගැටමාන ප්‍රදේශයෙන් අන්නාසි කලාපයක්, ඒ වගේම යාපනයේ මිදි කලාපයක් මිලියන 2761ක මිදි ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි මේ මිදි කලාපේ, ඒ වගේම මාතලේ අපේ රාජ්‍ය අමුත්තමත් එක්ක ගිහිල්ලා අඹ කලාපයක්, ටොම්මි ජේසි විදේශ වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ වගේ අපි කලාප මට්ට රටකජු කලාපේ කිල්නොච්චියේ උඳු කලාපය අපි පටන් ගත්තා වවුනියාවෙන්. ඒවා සාර්ථක වෙනවා. එතකොට මේ වැඩසටහන් තවත් ශක්තිමත් කරගන්න ඔබතුමාට මම කියන්නේ තව සල්ලි දෙන්න. මේ සල්ලි දීලා තියෙනවා. මේවා එකක්වත් පාඩු වෙන්නේ නැහැ සභාපතිතුමනි. මේ දෙන සල්ලි සියල්ල ආපස්සට නැවත රජයට ලැබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මම අවධානය යොමු කරන. මට තව ගොඩක් කරුණු තිබුණත් මම මේකට වෙලාව ගන්න යන්නේ. ඒ වගේ අනෝද කලාපයක් අපි පටන් ගත්තා ගම්පහින්. අනෝද විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කහයිඟුරු අපි වගා කරන්න පටන් ගත්තා. ඒත් හම්බන්තොටින් අපි ආරම්භ කරා. ඉතින් මේ වගේ වැඩසටහන් රාශියක් අපිට යන්න පුළුවන්. මම ඊළඟට කියන්න ඕන මම මීට වැඩි කාලයක් ගත කර ධීවර අමාත්‍යාංශයේ කරුණු කීපයක් කිව යුතු වෙනවා. ගරු සභාපතිතුමනි, ධීවර කර්මාන්තයට මම ප්‍රවේශ වෙනකොට අභියෝග කීපයක් තිබුණා. එකක් තමයි යුරෝපා මත්ස්‍ය තහනම තිබුණා. අනිත් එක තමයි මත්ස්‍ය නාස්තිය. 140ක් අපි අල්ලන මාළු වලින් පරිභෝජනය කරන්න බැරුව නාස්ති වෙනවා. ඒ වගේම තමයි ඉන්දියානු ධීවර ගැටලුව. මේ තුනටම අපි ඍජුව මැදිහත් වුණා. මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕන ජනාධිපතිතුම අග්‍රාමාත්‍යතුම ඇතුළු අපි සියලු දෙනාගේ මහන්සිය ප්‍රතිඵල ලැබුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගත්තා. අද ඒ වගේම ධීවර ශ්‍රේෂ්ඨයේ මම එනකොට වර්ජන, ඒ වගේම පෙළපාලි පාරවල්ව තමයි හිටියේ මිනිස්සු. මම සතුටු වෙනවා මට ලැබුණු හැම අමාත්‍යාංශයකම මට ඒ සියල්ල සාකච්ඡා මට්ටමින් විසඳ ගන්න පුළුවන්කම ලැබුණා. අද ධීවර ශ්‍රේෂ්ඨයේ තමයි අපේ අපනයන ශ්‍රේෂ්ඨයේ වැඩිම දායකත්වයේ දෙන 2017-18 මේ දිගින් දිගට මේ අවුරුද්දෙත් විශාල වැඩිවීමක් ඇති වෙයි මත්ස්‍ය අපනයන. ඒ නිසා අපි ඒක තවත් වර්ධනය කරන්න ඕනේ. එතකොට ධීවර ජනතාවට ඔබතුමා මැදිහත් වෙලා නවීන තාක්ෂණය දෙන්න. මේ බෝට්ටු ටිකක් හොඳ මට්ටමේ මාළු නාස්ති වෙන්නේ නැතුව ගේන්න පුළුවන් බෝට්ටු ටිකක් හදලා දෙන්න. ඒකට සහනාධාර ක්‍රමයක් ඇති කරා. ඒ වගේම ධීවරයට ඒ සහනාධාර දීම පාඩුවක් නැහැ. දැල්ලාම් පන්න වලට සහනාධාර ටිකක් හඳුන්වලා දෙන්න. එයාට එක සැරේට මේ මුදල් ආයෝජනය කරන්න බෑ. මේ අයට ශීතාගාර පහසුකම් ටිකක් හදලා දෙන්න. ඒ වගේම තමයි අපේ රට තවත් වේගෙන් දියුණු කරන්න පුළුවන් කර්මාන්ත කලාප ඇතිගිරීම. අපි ආරම්භ කරා කර්මාන්ත කලාප කීපයක්. එකක් අපිට තවම පටන් ගන්න බැරි වුණා. ඔබතුමා උනන්දු වෙන්න. මන්නාරමේ අපි ධීවර වගා කලාපයක්, ඒ වගේ මඩකලපුවේ කලාපයක් විදිහට ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් අපි තුනක් පටන් ගන්න සූදානම් වුණා. නමුත් අපිට පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා, මේ පරිසර ප්‍රශ්න වගේක්. නමුත් දැන් ඒවා නිදාස් කරගත්තොත් මේ රට අවුරුදු 4කින් 5කින් ධීවර කර්මාන්තයේ බිලියන 5කට වැඩිය ආදායමක් ගන්න පුළුවන්කම ලැබෙනවා අනිවාර්යෙන්. ඒ කර්මාන්ත පුර ටික පටන් ගත්තොත් අපි පටන් ගත්තා ක්‍රැප් සිටි එක පටන් ගත්තා හම්බන්තොටින්. දිලිප් වේදාරච්ච මැතිතුමත් අපි සම්බන්ධ වෙලා ඒ වැඩසටහන් හරියට ගියොත් අපිට බොහොම ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මේ සියලු කටයුතු වලදී මට ලැබිච්ච වෙලාව අඩු නිසා මම මීට වැඩිය කතා කරන්න මට වෙලාවක් නැහැ. නමුත් අවසාන වශයෙන් දැන් ටින් මාළු හදන කර්මාන්තයක් තියෙන මේ රටේ. ඒකත් තවත් අපි වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේම දීවර දෙපාර්තමේන්තුවට එහෙම ලැබිලා තියෙන මුදල මදි. මම දන්න විදිහට දීවර අමාත්‍යාංශයේ මුදල් වල පොඩි කප්පාදුවක් තියෙනවා. අපි ඒකට තව දෙන්න ඕන. වැඩි කරන්න ඕන. වැඩි කරේ හැම එකක්ම නැවත ලැබෙනවා අවුරුද්දක් දෙකක් යන ඉස්සෙල්. ඒ නිසා ඔබතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි විරුද්ධ පක්ෂයේ හිටියා කියලා නැතුව ඕනම වෙලාවක කියන්න මේ කටයුතු වලදී අපේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඔබතුමාලට සුබ පතනවා. බොහොම ස්තුතියි.
සිසිර කුමාර අභිෂේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දීවර සහ කෘෂිකර්ම ශේත්‍රයේ තුල වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඉපදිච්ච ගම දිහා බැලුවොත් අපි විශාල මතු සම්පතක් රටට ලබා දෙන හලාවත පුරවරේ තමයි අපි ඉපදිලා අද ජීවත් වෙලා ඉන්නේ. හැබැයි මට දකින විදිහට මම හිතන විදිහට මේ දීවරය සම්බන්ධව නෙත්‍යොමු වෙලා තියෙනවා මෙතෙක් කාලයක් රජයේ මදි කියන එක තමයි මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් කතා කරන්න තියෙන්නේ. අද දීවර සම්පත රැකගන්න රටේ නීති පද්ධතියක් තියෙනවා. නමුත් අපි මාලදිවයින දිහා බලනකොට ඒ නීති පද්ධතිය ඉතාමත්ම තර කරලා ඉතාමත්ම මත් සම්පත වැඩි කරගන්න වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් අපේ රටේ ඒ ක්‍රියාත්මක වෙමින් ගියාට ඒ මත්ස්‍ය සම්පත රැකගන්නේ කොහොමද කියන එකට අපි තවම එළඹිලා නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපේ පළාතේ හලාවත පමණක් දවසකට කෝටි 2කට ආසන්න විදිහේ මුදලකට මත්ස්‍ය සම්පත අපි ගොඩ දානවා. ඉතින් මේක විශාල ආයෝජනයක්. මේකෙන් තමයි සුළු වෙලෙන්දා ඊට පස්සේ පාරිභෝගිකයට එනකන් ගම් පළාතට මේක ගලාගෙන යන්නේ. එහෙමනම් මේ වැඩිම මත්ස්‍ය සම්පත ලැබෙන්නේ පොඩි බෝට්ටු වලින්, ඒ වගේම ඔරු වලින්. නමුත් රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ මහ බෝට්ටු ටෝලර් වලින් මේක ලැබෙනවා කියලා. නෑ, මහ බෝට්ටුවක් මාස 2කට රස්සාවේ ගිහිල්ලා අරගෙන එන මාළු ප්‍රමාණය කිලෝ 3000ක් 3500ක් වුණොත් අර පොඩි දීවරයා ගමේ ඉන්න දීවරයා දවසකට කිලෝ 500කට අධික ප්‍රමාණයක් පොඩි මාළු රැගෙන එනවා. ඉතින් එහෙමනම් විශේෂයෙන්ම රජයක් හැටියට මේක විය යුත්තේ පොඩි දීවරයට විශේෂ සැලකිලි ලබලා දෙන්න. නමුත් එහෙම දෙයක් මේ වෙනකන් අපි දැකලා නැහැ. අද පොඩි දීවරය ගැන, පොඩි බෝට්ටු දීවරය ගැන, එහෙමත් නැත්නම් තෙප්පන් තියෙන දීවරය ගැන කිසිම රජයේ අවධානයක් යොමුලා නැහැයි කියන එක තමයි මගේ මතය ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම සහනාධාර ආධාර ඒ සියලු දේ මහ දීවරය හැටියට, මහ දීවරෙන්ටයි දෙන්නේ, මහ බෝට්ටු වලටයි දෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් මම ගරු අපේ ඇමතුමාගේ ඉල්ලනවා, අපේ හැරිසන් අමතුමාගෙන් විශේෂ අවධානයක් මේකට යොමු කරන්න කියලා. ඒ වගේම තමයි මම අර කියපු නීති රීති ක්‍රියාත්මක වෙන්නේ. අද අපි බැලුවොත් අපේ මුහුදේ පුදුම විදිහට අයිතු ලෙස දැල්ෙලනවා, ඩයිනා ගහනවා. ඒ වගේම දැල් 52කට ලයිසන් දීලා තිබුණා. මේ දැල් 52 ඉතාමත්ම වක්‍රාකාරයේ දුන්නේ. මේකෙදි අපි කියමු එක දැලක් එලනකොට ඒ දැල එලලා මැද්දේ දයින ගහනකොට මේ මාළු පාත් වෙනවා. අපි කිලෝ 3000ක් උඩට ගත්තොත් කිලෝ තව 1000ක් 1500ක් පොළොවට බහිනවා. මෙවැනි ක්‍රියාමාර්ගවලට විශේෂ අවධානයක් මේ රජයෙන් යොමු වෙනවා. මේකෙන් තමයි මාළු සම්පත නැතිවෙන්නේ. ඒ වගේම ගරු ඇමතුමාට අපි මතක් කරන්න ඕන මේ හුරුල්ල කියන මාළුවා. මේ මාළුවා මේ කාලෙට ඉතා බහුලව අපට අහුවෙන මාළුවයි. හැබැයි මේකෙදි කිසි ක්‍රමවේදයක් මේ දීවර අමාත්‍යාංශය මගින් අරගෙන නැහැ. මේක ගැන පරීක්ෂණ කරලා බැලුවොත් අපි ඒ දීවර සම්පත දන්න නිසා අපට කියන්න පුළුවන් මේ හුරුල්ල මවුසත්තු හැන්දෑවේ 6 වෙනකොට තමයි උඩට එන්නේ. අපි අපේ භාෂාවෙන් අපි කියනවා ඒකට කබ්බ එනවා කියලා මූදේ. ඒ කියන්නේ තමුන්නාංශලා දන්නවා බෝට්ටුවක් යනකොට රේඩියම් එක වගේ මූදේ පේනවා එළියක්. ඒ කබ්බ එනවා කියලා තමයි කියන්නේ. මෙන්න මේ කබ්බට තමයි මේ මවුසතා උඩට එන්නේ. උඩට එනකොට මේ මවුසතාට ලක්ෂයකට වැඩිය පැටවු ඉන්නවා. මේ මවුසතාව ඒ වෙනකොට බෝට්ටු වලින් අල්ලනවා. අපි ඉල්ලීමක් කරා දීවර සමිති වලින් දීවර මේකෙන්. මේක මේ රෑ රස්සාව යනකොට, ඒ කියන්නේ 6ට යනවා, ඒක විවාහාර වෙන්නේ මයික්කමට රස්සාව යනවා කියලා මේ හයට යන්නේ නැතුව මේ පොඩි බෝට්ටු රෑ නමයට ගියාන අර හුරුල්ල මවුසතා කෙලීම්ම මූද පතුලට බහිනවා. අට අටහමාර ඉතර වෙද්දි මූද පතුලට බැහැලා මූද බදාගෙන තමයි ඉන්නේ. එතකොට ඒ අහුවෙන මාළු වලින් අර මවුසත්තු බේරෙනවා. ලක්ෂ ගානක බිත්තර තියෙනවා මේ මවුසතෙක්ගේ. ඒ බේරෙනවා. එහෙමනම් දීවර අමාත්‍යාංශයේ මේකට මැදිහත් වෙන්න ඕන. මැදිහත් වෙලා මේ ක්‍රමවේදය මේ මාළ දිවයිනේ තියෙනවා වගේ ක්‍රමවේද මේ ක්‍රමවේදය අනුගමනය කරලා මේක පරිේෂණ කරලා හොයලා අපිට පුළුවන් බෝට්ටුවක් 6කට රස්සාවේ යනකොට අහුවෙන මාළු ප්‍රමාණයෙන් බිත්තර උරුල්ල කී දෙනෙක් අහුවෙනවද කිලෝ එකකට? එහෙම නැත්නම් නමෙන් පස්සේ යන රස්සාවේ බෝට්ටු වලින් බිත්තර මාළු කී දෙනෙක් කිලෝ එකට අහුවෙනවද කියලා පරිේෂණ කරන්න ඕන. අපි ඉල්ලීමක් කරමු. මොකද එහෙම වුණොත් ඒ ලක්ෂ ගණන් පැටව් ගහන මාළුන්ගේ අපිට සදහටම හොඳ මාළු සම්පතක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. අද දීවර කර්මාන්තය ඉතාමත්ම දිනෙන් දින අපිට තේරෙනවා මේක හොඳ රස්සාවක් හැටියට පවතිනවා. අපි දන්නවා අද මාළු මිල මේ තහනම් ඉවත් වුණයින් පස්සේ අද වෙනකොට ඉහළ තත්වයකට ගෙනහිල්ලා තියෙනවා. අපි රුපියල් 500ට ගත්ත ඕරාව මාළු කිලෝ එක අද වෙනකොට රුපියල් 2500 3000කට කොම්පැනි ගන්න. අපි ගමේ ඉඳලත් අපිට එහෙම මාළු කෑල්ලක් ගන්න සතුටු වෙනවා. ඒ මුදල අපේ රටට ආයෝජනය වෙනවා. ඒ නිසා ඒ කර්මාන්තයේ දියුණු වීම සම්බව විශේෂ නෙත්‍යමුමක් තවම මම හිතන්නේ අපේ රජවල් කවුරු අපේ ඇමතිතුමාලා කොහොම කතා කෙරුවත් මේ වෙනකොට ඒ නීති රීති පද්ධතියක් දාලා මේ මතුන් වැඩි කරගන්න ක්‍රමවේදයක් තවම ඇවිල්ලා නැහැයි කියන එක තමයි මගේ හැඟීම ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ පළාතේ මහ බෝට්ටු ඒ කියන්නේ අඩි 59 අමාරේ ටෝලර් බෝට්ටු 4ක් මේ ළඟදී මාලදිවයින රජයට අහු වුණා. අපි මේක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා. හැබැයි අමාත්‍යාංශයකට හොඳට මැදිහත් වුණා. මැදිහත් වෙලා මම පෞද්ගලිකව ගරු අපේ අගමැතිතුමාට කිව්වා. අගමැතිතුමත් එතෙන්ට මැදිහත් වුණා. තවම ඒ ජනතාවයි ඒ බෝට්ටුයි එහෙ රැඳිලා තියෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් ඒවල උත්සාහ කරලා
විනාඩි දෙකක් ඔබතුමාට තිබෙනවා. තව විනාඩි දෙකක් ඔබතුමාට තිබෙනවා.
ඒ බෝට්ටු හතර නිදහස් කරගන්න අපේ රජයේ මැදිහත් වෙනවා. මේක උනේ ඒ උදවියේ වරදකින් නෙමෙයි. මේක උනේ එදා පකිස්තානයේ ඉන්දියාව අතර අර බෝම්බ පිපිරීම වෙනකොට මේ උදවිය මූදේ මේගොල්ල මූදේ ඉඳගෙන එන්න හරි මගට බය එහා පැත්තට බර වෙන්න බය මාලදිවයින පැත්තට වෙන්න පොඩ්ඩක් ආවා. එතකොට මාලදිවයිනේ රටවල් දෙකේ ආරක්ෂාව හින්දා ඩිෆෙන්ස් කරලා හිටපු උදවිය නේවි එක මේ අත්අඩංගුවට ගත්තා. තවම තරුණයින් 26 දෙනෙක් එක්ක බෝට්ටු ටික තවම එහෙ. ඉතින් ඒ ගැන අපි කියනවා අවධානයක් වෙලා තමුන්නාන්සලාගේ පක්ෂ විපක්ෂ නැතුව මේ ඉක්මනින්ම මේ බෝට්ටු ටික ලංකාවට ගෙනා ගන්න. ඒ රස්සාව කර පුදවිය ලක්ෂ ගානක මාළු ඒ බෝට්ටු වල තියෙනවා. මේකට මැදිහත් වෙන්න කියලා මං ඉතාමත්ම කරුණාවෙන් තමුන්නාන්සලාට ඉල්ලනවා. එහෙමනම් මට තියෙන වේලාව හැටියට ඉතා සුවල්ප වේලාවක් උනත් මේ දීවර ශේෂ්ත්‍රයේ නගා සිට වීමට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරය හැටියට දීවර කලාපේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මගේ තියෙන සියලුම උදව් උපකාර ලැබෙනවා කියලා කියමින් මේ දීවර කර්මාන්තය සහ අපේ කෘෂි කර්මාන්තය මේ රටේ ඇති කරගෙන මේ දියුණු කරන්න ලැබීම වුණොත් අපේ රටට හොඳ තැනක් ඇති වෙනවා. එතෙන්ට හොඳ අමාත්‍යවරු දෙන්නෙක් අද අපට පත් වෙලා ඉන්නවා කියලා කියමින් එහෙමනම් තමුන්නාන්සර සියලු දෙනාට මගේ ස්තුති කරමින් මගේ වචන සල්පේන.
ගරු ජෝන්සන් රත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා. එහුන්නේ ගරු සභාපතිතුමනි, අද වශයෙන් මම මේ අවස්ථාවේදී අපේ හරිසන් ඇමතුමාටත් එතුමාගේ රාජ්‍ය ඇමතුමන්ලටත් සුබපතනවා. ඒ වගේ මම දන්නේ නැහැ මම මේ කතා කරන කරුණු එතුමාගේ අමාත්‍යාංශයේ විෂයපතයට අයිති වෙනවද කියලා. කෙසේ නමුත් මගේ ප්‍රදේශයෙන් බලපාන කරුණු දෙකක් තුනක් නිසා මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. මොකද එතුමාට පේර ඒ වගේම බිම්මල් පැපොල් මේ සියලුම දේවලුත් අයිති වෙලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතිවරයා වශයෙන්. ඒ නිසා මේකත් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා කියනවා. එකක් තමයි මේ ගම්මිරිස් ප්‍රශ්නේ. ගම්මිරිස් ප්‍රශ්නේ රත්නපුර දිස්ත්‍රික්කේ ඒ වගේ මේ අවට දිස්ත්‍රික්කවලටත් විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක්. විශාල වශයෙන් පෞගේ කාලේ ගම්මිරිස් වැව්වා. ඒවා මේ කුඩා තේවතු හිමියන්ගේ ඉඩම්වල ඒ තේවලට අමතරව ගම්මිරිස් වැයි මේ ව්‍යාපාරය පෞගිය අවුදු 7-8 තුල ගෙනිච්චා. මේ නිසා මේ ගම්මිරිස් අතිරේක ආදායමක් ලබා දෙන වැවිල්ලක් වුණා. තොට මේ ගම්මිනිස්තුලින් සෑහෙන ආදායමක් මේ අයිංසක මිනිස්සු ලැබුව ගම්මට. රුපියල් 1400ක් පමණ මේ ගම්මිනිස් කිරෝයකට ඒගොල්ලො ලබා ගත්තා. තොට අපි ටොන් 20,000ක් විතර මේ ගම්මිනිස් නිපදවනු. එයින් 6,000ක්ම ගන්න ඉන්දියාව. නමුත් අවාසනාවකට උනේ මොකද පෞගිය කාලේ. යම් යම් රටවලින් ගම්මිනිස් ලංකාවට ගෙනල්ලා ලංකාවේ වරායේ බාන්නේ නැතුව මේව ප්‍රතිඅපනයන කරන්න පටන් ගත්තා. අරගෙන ඉන්දියාවට යවුවාම ඉන්දියාව දැනගත්තා මේ ලංකාවේ ගම්මිනිස් නෙවෙයි කියලා. මොකද එහි ප්‍රමිතිය බාලයි. ඒ නිසා ඉන්දියාව මේ ගම්මිනිස් වල මිල අඩු කළා. දැන් ගම්මිනිස් කිලෝ එකක් රුපියල් 500යි 600යි ගමට ගිහිල්ලා සාමාන්‍ය වෙළඳ එකතු කරන්න. තොට 1200ක් 1400ක් ගම්මිස් කිලෝයකට ලබාපු ගොවියට අද රුපියල් 500ක් 600ක් ලැබුණාම තමුන්වහන්සේලා දන්නවා ඔහුගේ ආතිය කොයිතරම්ද කඩාවැටෙනවද කියලා. මේ මිනිස්සු තමුන්ගේ ගෙවල් අලුත් වැඩියා කරගෙන ඒ වගේම සමහර විට යන්න එන්න පොඩි වාහනයක් අරගෙන ඒ වගේම ළමයින්ව හොඳට පාසල් යවලා මේම කරගෙන ආපු ජීවිතය අදාළ වෙලා තියෙනවා. මිනිසා අද රජයේ මගින් ප්‍රකාශයක් කළා ඊයේ පෙරේද මේ ගම්මිනිස් ප්‍රතිඅපනයන කිරීම වළක්වනවා කියලා. ඒක බොහොම හොඳ අදහසක්. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම අපේ ගම්මිනිස් හොඳ ගම්මිනිස් වුණාට අද ඒ වෙනුවට විකල්පයක් වශයෙන් අද වියට්නාමේ වගේ බාල ගම්මිනිස් හදන රටවලින් තමයි මේව ගෙන්නන්නේ. වියට්නාමේ ගම්මිනිස් ඇට 4ක සැර සමානයි අපේ රටේ එක ගම්මිනිස් ඇට 1 සැරට. ඒකට මේ නිසා අද සිද්ධ වෙලා තියෙන්නේ මොනවා කිව්වත් ආණ්ඩුව තාම මේකේ වෙනසක් වෙලා නැහැ. මම මේ සතියන්තේ මගේ ආසනේ මම ඇවිදිනකොට ගම්වලට ගියාම මට ජනතාව කියපු දෙයක් තමයි තාම ගම්මිනිස්සල මිල පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. රුපියල් 500 600 මිලට තමයි වෙළඳු ඇවිල්ලා ගන්න කියලා. ඒතර මේක ගැන ආණ්ඩුව විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. මොකද පෞගේ කාලය තුල විශාල සමාජීය වෙනසක් ඒ ඇතුළ ඇති වුණා. ඊළඟ කාරණය තමයි මේ පැඟිරි. පැඟිරි පළමුවෙන්ති වුණේ අපේ මෙහිටපු කතානායකතුමාගේ දිස්ත්‍රික්කයේ, කියන්නේ හම්බන්තොට, එතුමා අපේ ඔය රාජ්‍යමෙතුමත් එහි. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ වැනි ප්‍රදේශවල තමයි පැඟිරි කර්මාන්තය තිබුණේ. දැන් මේ පැඟිරි කර්මාන්තය රත්නපුර දිස්ත්‍රික්කයේ, මගේ දිස්ත්‍රික්කයටත්, ඒ වගේම බදුල්ල, ඒ වගේම මොනරාගල, ඒ වගේම පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලටත් දැන් ව්‍යාප්ත වෙලා. මෙම ව්‍යාප්ත වෙන්න හේතු වුණේ ගරු ඇමතිතුමනි 2015 අතර වෙනකොට මේ පැඟිරි මිල විශාල වශයෙන් වැඩි වුණා. පැඟිරි බෝතලය රුපියල් 8,000ක් විතර වුණා. ඒ නිසා මිනිස්සු විශාල වශයෙන් බවන්න පටන් ගත්තා. මොකද ඒක ඉතා හොඳ වැවිලා. ඉතා කර්කශ පොළවේ පවා පැඟිරි බැවෙනවා. ඒ භාෂාවෙන් බවන්න පුළුවන්. පැඟිරි ඉන්නවලා මාස 3ක් ගියාම පැඟිරි ගහ කපන්න පුළුවන්. පස්සේ ඔහුගේ ජීවිත කාලෙම මේ පැඟිරි පඳුරු තියෙනවා. මාස 3 කපනවා, කපලා හිටන් ඒගොල්ලන්ගේ පෝරණුවක් තියෙනවා. පොන්නු දාලා මේ කඹරලා පැඟිරි තෙල් ගන්නවා. මෙයා විදේශ රටවල ලොටත් යවුවා. ලංකාවේ හුඟක් යුනිලීවර්ස් වගේ සමාගම් මේවා අරගෙන සබන් හදන්න, සුවඳ විලවුන් හදන්න, ඒ වගේ මදුරුව වළක්වා ගැනීමේ දියර හදන්න මේවා පාවිච්චි කළා. ඒ නිසා මේ හොඳ ආර්ථිකයක් ඒ තුලින් ගොඩනැගිලා තිබුණා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? පෞගිය අවුරුද්දේ ඉඳලා මේ පැඟිරි මිල කඩා වැටිලා. අපි 8,000 තිබුණ පැඟිරි බෝතලය දැන් රුපියල් 2,500යි. දැන් ඒ ගොවියට පුළුවන් කමක් නැහැ පැඟිරි කපලා ඒ පෝරුවේ ඒ කළමනාකරණය කරලා ඒ අනුව පැඟිරි වෙළඳ පොළට ගිහිල්ලා විකිණන්න පුළුවන් කමක් නැහැ මේ මිලට. ඒක නිසා දැන් මේ මිනිස්සු ඒක අත්හරින තත්ත්වයට පත් වෙනවා. අර පැඟිරි මිල තියෙදි අර මගේ දිස්ත්‍රික්කයේ රත්නපුරේ, බෙලිඋල්ලොය, ඒ වගේම කල්තොට, වැලිගිය පොළවෙනි ප්‍රදේශවල විශාල වශයෙන් වවන්න පටන් ගත්තා. ඒ වගේම අර අල්ලපු දිස්ත්‍රික්කවලත් වවන්න පටන් ගත්තා. දැන් ඒක නැති වෙලා. ඒතකොට මේක මං හිතනවා ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ මොකද? මේ සමාගම්, මේ අපේ පැඟිරි තෙල් ගත්ත සමාගම් පිටරටින් ගේන කිමිකල් එකක්, රසායන ද්‍රව්‍යයක් දේවල් ගෙනල්ලා ඒ අය මේව පාවිච්චි කරන පැඟිරි තෙල් වෙනුවට. ඉතින් මේක එක්කලා විදිහක හානි කරයි. ඒක හැමත හානි කරයි කියලා මට කෙනෙක් කිව්වා. ගැන් මේ ගැන පරීක්ෂණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කිව්වා මේ පිටරටින් ගේන මේ යම් යම් කිමිකල්ස් මේ සුදුසු නෑ මේ මිනිස්සුන්ට මදුරුව වළක්වන්න පාවිච්චි කරන්න. ඒවගේම සබන් සඳහා මිශ්‍ර කරලා පාවිච්චි කරන්න සුදුසු නෑ මේක අහිතකර බලපෑම් තියෙනවා කියන කාරණේ කිව්වා. ඒතකොට මේ ගැන මම හිතුණා තමුන්නාක්ෂ සොයලා බැලුවොත් හොඳයි මේ සම්බන්ධව සොයලා බලලා. ඇත්ත වශයෙන්ම මේක දේශීය කර්මාන්තයක් පැඟිරි කියන්නේ. දහස් ගාණක් මිනිස්සු දැන් ජීවත් වෙන තත්ත්වයට පත් වෙලා. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථිකය මේකෙන් ශක්තිමත් වෙලා තිබුණා. නමුත් අද වෙලා තියෙන මොකද්ද මේ පැඟිරි කර්මාන්තයේ බිඳ වැටීම නිසා කඩා වැටීම නිසා ඒ මිනිසුන්ට අද කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කීපය තමයි මම මේ අවස්ථාවේදී තමුන්නාංශගේ අවධානයට යොමු කළේ. මේක තමුන්නාංශගේ විශේෂපතයට අයිති නොවෙනනම් කරුණාකරලා මේ සම්බන්ධව කැබිනට් මැදිහරි කතා කරන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන ඉපි අවසන්.
ගරු අනුර සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
ගරු මුලස්සනාරුඩ සභාපතිතුමනි, අද විශේෂයෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැලින්නේ කෘෂිකර්ම ගාමී ආර්ථික කටයුතු පසු සම්පත් දීවර දීවර වයර්මාර්ග හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය. අද අපේ රටේ ආර්ථිකයෙන් විශාල කොට්ටාසයක් අයිති වෙන්නේ මේ අමාත්‍යාංශයට. විශේෂයෙන්ම ගත්තොත් කෘෂි කර්මාන්තය, ඒ වගේම දීවර වාරිමාර්ග පසු සම්පත්. විශේෂයෙන් මම දකිනවා මේකට පසුගිය කැබිනට් සංශෝධනයේදී ගරු හැරිසන් අමාත්‍යතුමා මේ ඇමතිතුමා හැටියටත් එතුමාගේ සහයට එතුමත් එක්ක සහෝදරත්වෙන් වැඩ කරන අමාත්‍යවරු කීප දෙනෙක් පළපුරුදු තියෙන වසන්ත අලුවිහාරය ඇමැතිතුමා, ඒ වගේම දිලිප් වේදාරත්‍ය ඇමැතිතුමා, අමීර් අලි අමාත්‍යතුමා ඇතුළු දක්ෂ කණ්ඩායමක් එතුමත් එක්ක මේ වැඩ කටයුත්ත කරනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මෙවර අපි කෘෂිකර්මාන්තය ගත්තොත් මෙවර විශාල වියස්සන්නක් ලැබිලා තියෙනවා. ඒ වියස්සන්නට හේතුව මෙවර වියලි කලාපීය ප්‍රදේශවලට නිසි කලට වැසි ලැබුණා. අපි බලාපොරොත්තු වෙන දැන් පොළොන්නර රවුඩාල්පුරේ වගේ ප්‍රදේශේ අපි බලාපොරොත්තු වෙන වැස්ස ගිය අවුරුද්දේ 2018 අවුරුද්දේ 9 මාසේ 10 මාසේ වගේ ලැබෙනකොට ගොවියොන්ට හොඳ අස්වැන්නක් ලැබුණා. ඒ වගේම නව රජය විශේෂයෙන්ම මොරගහ කන්ද වැනි ව්‍යාපාරවලට අපි රජයක් හැටියට රුපියල් කෝටි 30,000කට වැඩි මුදලක් අපි ලබලා දීලා අද මොරගහ කන්ද ව්‍යාපාරය ගත්තොත් මේ ව්‍යාපාරය තුළින් පොළොන්නර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට යලමහා දෙකන්න වගා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා මේ වෙලාවේ දැන් විවිධ කතා මේ පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ කතා වුණා වී මිලදී ගැනීම ගැන. ඒ මට මතකයි ඒ කතා කරන හැම අවස්ථාවේදී හුඟක් අපේ ගරු මන්ත්‍රීතුමාලා විපක්ෂයේ ඉඳලා කතා කරේ වී මිලදී ගැනීම ගොවින්ගේ අස්වැන්න නෙලන්න ඉස්සර වෙලා කලබල වෙලා කතා කරා. මෙතෙන්දි කතා කරනකොට මම එක දවසක් අපේ ඇමතිතුමා ළඟින්ම හිටියේ, මම එතුමාටත් කිව්වා තාම මේ අස්වැන්න නෙලන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සති දෙකකට තුනකට ඉස්සරලා. හැබැයි ඒ වෙනකොටත් ඇමතිතුමා මේ ගබඩා ටික විවෘත කරලා තිබුණේ. දැන් මම දන්නවා ඇත්තටම වියාලය මණ්ඩලයේ බොහොම රජ රටම දක්ෂ සභාපතිවරයෙක් පත් කරලා ඉන්නවා. එතුමා හැම වෙලාවෙම එතුමාට අපි කතා කරොත් ප්‍රශ්නයක් ගැන එතුමා නිතරම දුරකථනයේ එතුමා ඉන්නවා. මම මේ ළඟදී ගැටලු කීපයක් සුළු වශයෙන් ඇවිල්ලා කතා කරා. එතුමා ගිහිල්ලා නිරීක්ෂණය කරලා හොයලා බැලුවා. දැන් මෙලු වී ගන්න හැම ප්‍රදේශයකම මේ වෙනකොට ගබඩා විවෘතයි. වියාලය මණ්ඩලයේ ගබඩා විවෘත කරලා තියෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, අද වෙනකොට පෞද්ගලික වෙලෙන්දා තෙත වීටික ගන්නවා රුපියල් 2100කට කුඹුරට ගිහිල්ලා. 64 වී මිටියක්, වී කිලෝ 64ක මිටියක් රුපියල් 2100කට ගන්නවා. එතකොට මේක වීයලේ මණ්ඩලයට දෙන්න ගියොත් මේ 64 කිලෝ 64 තෙත පිටින්ම කුඹුරට ගිහිල්ලා ගන්න. එතකොට මේක වීයලේ මණ්ඩලයට දෙන්න යනකොට මේක වේලන්ට ඕන. නැත්නම් වීයලේ මණ්ඩලේ කාලයක් තියාගන්න බෑ තෙත වී. එතකොට වීයලේ මණ්ඩලේ මේ වී වේලලා දෙනකොට කිලෝ 5ක් නැත්නම් 6ක් අඩු වෙනවා. එහෙම වුණොත් ගොවියෙකුට මේ අඩු වෙනකොට සාමාන්‍ය මම විශ්වාස කරනවා රුපියල් 34ක් 35කට ආසන්න මුදලක් දැන් තෙත පිටින් ගොවියොන්ට දෙන්න පුළුවන් පෞද්ගලික වෙළඳෝ දැන් ගිහිල්ලා ගොයන් ටික කපනකම් බලා ඉන්නවා ගිහිල්ලා. ඒ වගේ ගොවියොන්ට මේ වෙනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මෙහෙම වෙන්නේ අපි ගබඩා ටික අරලා සූදානම් වෙනකොට පෞද්ගලික වෙළෙන්දට කුණු කොල්ලෙට ගන්න බෑ. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා. අද පෞද්ගලික වෙළෙන්දා කුඹරට ගිහිල්ලා ගන්න කරු ඇමෙතුමනි අපි සූදානම් වෙච්ච නිසා. ඒ නිසා මෙවර තියෙන අස්සන්න ගොවින්ට විකුණා ගන්න පුළුවන් ගබඩා ටික සූදානම්. ගබඩා වෙලත් නාඩු කිලෝ එකක් රුපියල් 38ට ගන්න ගබඩා සූදානම් වෙලා ඉන්නවා වියාලේ මණ්ඩලේ. ඒ ටික අපි සමහර ගොවි මහත්තුරු පාරවල් වල මේ වී ටික වේලලා ගිහිල්ලා සමහර දෙන වියාලේ මණ්ඩලේ ගබඩාවට දෙනවා. සමහර තැන් වලට ඇවිල්ලා ගන්නවා. ඉතින් ගොවි මහත්තුරු අද බලනවා බොහොම ලේසියට තෙත පිටින්ම කුඹරටම අර මේ පෞද්ගලික වෙළෙන්දාගේ ගෝණියටම දෙන්න. එයා. ඉතින් ඒක නිසා මේකම ස්තුතිවන්ත වෙනවා. මේ ගන්න ක්‍රියාමාර්ගය ගැන ඔබතුමා මතන්නේ අපේ හිටපු කුසිකාරම ඇමතුමා මං එතුමත් මං හිතන්නේ මේ යන ඔබතුමා ගෙන යන සාධනීය වැඩපිළිවෙලට ස්තුති කරා. ඇත්තටම ඒක මම මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය පටන් ගත්ත දින කීපයේ තුලම මම මේ සභාවේ හිටපු කෙනෙක් හැටියට ඒ හැම කාර්ක සභා අවස්ථාවකදීම ව්‍යාදයකදීම මං හිතන්නේ හිටපු කුසිකාරම ඇමතුමා ඇගීමක් කරන විවේචනයකින් තොරව ඒක ඔබතුමාට ලැබුණා. කෙසේ අපි ඇත්තටම පහුගිය දවස්වල අපිත් කලබල වුණා අර සේනා දලබුවා එනකොට. ඒ දලබුවා එනකොට ලොකු ප්‍රශ්නයක් වුණා. ආණ්ඩු පෙරලෙන ප්‍රශ්නයක් බවට පත් වුණා. හැබැයි ඒකත් කෙසේ නමුත් ඔබතුමා මේ නිලධාරි මහත්තුරු උදව් කරා බොහොම දක්ෂ විදිහට ඔබතුමා මේක පාලනය කරගන්න හිටපු ඇමතුමත් ඒ ගැන කටයුතු කරලා තිබ්බා. ඔබතුමත් ඒ ගැන කටයුතු කරා. ඒක නිසා අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමනි, ඒ වගේම මේ මම සඳහන් කරන්න ඕන මේ වෙනකොට විශේෂයෙන්ම අපිට තියෙනවා මේව පොඩි ප්‍රශ්න ටිකක් ගැටලු ටිකක් තියෙනවා. ඔබතුමා දන්නවා මේ අපි මේ වෙනකොට පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ ලොකු කතිකාවක් වුණා. දියර මේ කිරි පිටි ගැන කිරි පිටි කරපු කිරි පිටරටින් එන්නන කිරි ගැන ප්‍රශ්නයක් ඇති වුණා. මේ කිරි පිටි ගැන අද අපේ දේශීය කිරි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ වෙනකොට පිටරටින් ගේන කිරි ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා ඔබතුමාට දැන් අපේ මේ කිරි නිෂ්පාදනයේ ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ හිටපු වනජීවි ඇමතුමත් මෙතන ඉන්නවා අපේ ඔබතුමා. දැන් අපේ ප්‍රදේශයේ ගත්තොත් පොළොන්නර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ගරු ඇමතුමනි ඉන්නවා කිරි ලබා ගන්න හරක් 25,000කට වැඩිය. මේ අයට අද ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලීනව මේ කිරි මේ හරක් ගාල් කරගෙන මේ හරක් රැක බලාගත්තේ රජයේ කැලෑවල. අද මේ රජයේ කැලෑවන් වනජීවි දෙපාර්තමේන්තුව නතු වෙලා තියෙනවා. මෑත කාලේ වනජීවි දෙපාර්තමේන්තුව මේ LTT ප්‍රශ්නේ මෙවුරුනාට පස්සේ කැලෑවැද ප්‍රදේශයේ ඒගොල්ලෝ මායින් ලකුණු කරලා අද මේ ගොවින්ට නිදහසේ මේ ගව සම්පත තියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ අපේ සරත් පොන්සේක ඇමතුමා මං පහුගිය එතුමා ඇමති ධූරයේ දරද්දි එතුමා එක්ක ගියා කවුඩුලව ආසිතව හරක් 5,000කට වැඩි ඉන්නවා කිරි ගන්න හරක්. හැබැයි මේ ඉන්න සත්තුන්ගේ මේ ඉන්න හරකුන්ගෙන් එන්න මේ කිරිවලට අද දියර කිරිවලට ලොකු ඉල්ලීමක් තියෙනවා. නමුත් මේක ආරක්ෂා කරගන්න මේ කිරි ගොවියෝ ආරක්ෂා කරගන්න ඔබතුමා පස් සම්පත් ඇමතුමා හැටියට වනජීවි දෙපාර්තමේන්තුවට කතා කරලා මේ ගොවින්ට ආරක්ෂාවක් දෙන්න. මම ගිය සතියේ මට ආරංචි වුණා සෝමාවතිය ප්‍රදේශයේ සෝමාවතිය විශාල මුස්ලිම් ජනතාවගේ විශාල හරක් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ඇත්තටම මේ කැලෑවල දැන් අද ඉඩම් ප්‍රමාණය සීමා වෙලා ඒ කැලෑවල කැලේ දාලා කැලේ තමයි හරක් පට්ටි ටිකක් තියෙන්නේ. ඒ වගේ ඒ සත්තුේ වල් පරිභෝජනය කරලා ලොකු කිරි අස්සන්නක් දෙනවා. ඒකට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වනජීවි දෙපාර්තමේන්තුවේ. ඒ නිසා ඔබතුමාත් වනජීවි දෙපාර්තමේන්තුවත් එක්ක අහුවෙලා ඔබතුමා පස් සම්පත් ඇමතුමා හැටියට ඒ වගේම හයිලන්ඩ් එක මිල්කෝ එක වගේ දේවල් ඔබතුමා බාරව කටයුතු කරන ඇමතුමා හැටියට මේ ගැනත් ඔබතුමා විශේෂයෙන්ම වගකීමකින් කටයුතු කරන්න. මේක අපිටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ආසන වල ඉඳිද්දි ඒ ගැන අවධානය යොමු කරලා මම සතුටු වෙනවා කුසිකර්ම ඇමතුමා හැටියට රජරට ඔබතුමාත් අපි එකට දේශපාලනේ පළාත් සභාවෙන් පටන් ගත්තේ ඒ වගේ කෙනෙක් අද කුසිකර්ම ඇමතුමා හැටියට පත් වීම ඒ වගේම අපේ පරණ මිත්‍රයෝ ගොඩක් ඔබතුමාට සහයට ඉන්න ඇමතුමාලා හැටියට ඉන්නවා. එතුමාලටත් ඔබතුමාත් එක්ක වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා කුසිකර්මාන්තය සහ පස් සම්පත් වාර්මාර්ග වෙනුවෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නියඳෙනවා. මට අවස්ථාව බලාපොරොත්තු වුණාට ස්තුතියි.